සිංහල සාහිත්‍ය සංග්‍රහය ජන කවි ආශ්‍රිත පාඩම සඳහායි අපේ මේ ප්‍රවේශය. අයබෝන් අදෘතුමනි,
ඒ සත් පාඩමේ දසනායක මහත්මයා අපි තෝරගෙන තියෙන්නේ ජන කවි කියලා විෂය පතයක්. ඊට පස්සේ මේ විෂය ශාස්ත්‍රය තුළ මේ සාහිත්‍ය කියන එක කුමක්ද? එහෙම නැත්නම් මේ සාහිත්‍යයක අංගයක් තමයි ජන කවි කියලා කියන්නේ. මම ඉස්සෙල්ලාම ඔබතුමාගෙන් අහන්න කැමතියි, අපිට ගැටලුවක් තියෙනවා, මොකද්ද මේ සාහිත්‍ය කියන වචනේ පොඩ්ඩක් විස්තර කරලා දුන්නොත්.
ඇත්තම අජිත් මහත්මයා, ඔබ ලබාගත් ප්‍රවේශය ඉතාමත්ම වැදගත් කියලා මං හිතනවා. මොකද අපේ දරුවන්ට අපි මේ වාචාර්ථය හඳුන්වා දෙන්න මේ සාහිත්‍ය කියන වචනේ කියන්නේ මොකද්ද? මේ සාහිත්‍ය කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ සහිත කියන ප්‍රകൃතියට අර ය කියන ප්‍රත්‍ය එකතු වෙලා සහිත ය කියන පදාර්ථයෙන්. එතකොට මේ සහිත ය කියන්නේ මොනවද? මේ දෙකේ සහිත වෙන්නේ අර්ථ රසය සහ ශබ්ද රසය. ඒත් එක්කම අපිට තවදුරටත් විග්‍රහ කරනවා නම් වාචාර්ථය හා ව්‍යංග්‍යාර්ථයෙන් පිරෙන නිබන්ධන සමූහයක් සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා සාහිත්‍ය කියලා. සාහිත්‍ය තුලින් තමයි අපේ දරුවන්ගේ යහපත් ආකල්ප වර්ධනයක් ඇති වෙන්නේ. ඒ වගේම සංවේදී ගුණගරුක දරුපරපුර අනාගතයේදී බිහි වෙන්නේ. මෙන්න මේ කාරණය තුල අපිට හිතන්න පුළුවන් සහිත කියන අර්ථය. එහෙනම් සහිතය කියන්නේ අර අර්ථ රසය සහ ශබ්ද රසය කියන රස දෙකම පරිපූර්ණ වෙච්ච වාචාර්ථයක තමයි අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ.
ඔව්, ඔබතුමාගේ අදහස වුණේ මේ සාහිත්‍ය කියන්නේ මිනිසුන්ගේ හදවත් පෝෂණය කරන්න පුළුවන් මාධ්‍යයක් කියලා. ඉතින් ඒකෙන් මම අහනවා, මේ ඔබතුමා කිව්වා මේ සාහිත්‍යයේ මේ වාචාර්ථයෙන් ඔබට ගිය අවස්ථාවක් අපි කොහොමද හඳුනගන්නේ? ඔබතුමා පැහැදිලි කරා මේ වාචාර්ථයෙන් ඔබට ගිය අවස්ථාවක් තියෙනවා කියලා. මට කියලා දෙන්නක බලන්න මේ වාචාර්ථයෙන් ඔබට ගිය එකක් මොන කොහොමද කියලා.
අනිවාර්යයෙන්ම අජිත් මහත්මයෝ, අපි දන්නවා දැන් පුංචි කාලේ තමයි අපි මේ සාහිත්‍යයට යොමු වෙන්නේ. අම්මා කියන දරු නැලිවිලි කවියේ ඉඳලා මේ සාහිත්‍ය තුළ මේ අර්ථ රසය හා ශබ්ද රසය කොහොමද මතුවෙලා එන්නේ කියන එක තමයි අපි පැහැදිලි කරගන්න ඕනේ මුලින්ම. මට මතක් වෙනවා මෙහෙම, අපි පැරණි මව්වරු දැන් නූතනයේ ඇතැම් මව්වරු මේ ගායනා කරනවා දරුවන් නැලවීම සඳහා. මෙන්න මේ කවිය ඔබට මතක ඇති. දොයි 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 බබෝ බයි 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 බයිය බබෝ ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා.
මම මේ අර්ථ රස රසය එහෙම නැත්නම් මේ ඔබ ගායනා කරපු මේ ගීතය නැලවිලි ගීතේ මොකක්ද තියෙන අර්ථය? අර්ථය ඇත්තනේ මා ගලින් ගලට පනින්නියා, මම ගෙම්බ පනිනවා වගේ පනිනවද?
බොහොමත්ම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා යොමු කළේ. දැන් අපිට මේකේ තියෙන ශබ්ද රසයක් තියෙනවා. ඇත්තෙන්ම දරු පැටියා නැලවෙන්නේ නිදාගන්නේ මේ මව මේක ලයන්විතව ගායනා කරනකොට ඒ ලයන්විත භාවයත් ඒ හඬ මధుර ස්වරයත් එක්ක. නමුත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ තුල තියෙනවා ගැඹුරු අර්ථයක්. මේ අර්ථය තමයි අපි හොයාගෙන යන්න උනන්නේ. මේ තුල තියෙනවා අපි නොදකින අර්ථයක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා. මේ පනින්නවා කියනකොටම අපිට එකපාර මතක් වෙන්නේ පනින්න සත්තුනේ. හාව නම් පනිනවා. ගෙම්බ පැන පැන යනවා.
දැන් මටත් මතක් වුණේ හැම එක.
ඔබතුමාට ඒ වගේම මතක් වුණා. හැබැයි මෙතන දෙන පණිවිඩය තමයි වැදගත්. දැන් මෙතෙන්දී අම්මා කියන්නේ මොකද්ද? ඇතා ලොකු සතික් වුණත් බබාට බයි දුවන්නේ පැන පැන. එතකොට මෙයා යන වේගයත් එක්ක තම අම්මා කියන්නේ මේ පුංචිම කාලේ පුංචිම දරුවා තුල තියෙන බය කියන සංකල්පේ නැති කරන්නට අම්මා සාහිත්‍ය යොදාගත්ත ආකාරය. එතකොට පුංචි දරුවගේ තුල අර බිය කියන සංකල්පය පුංචි කාලෙම නැති වෙනවා. දැන් අපි අද වර්තමානයේ දකිනවා වැඩිපුර බිය වෙන්නේ වැඩි හිටියෝනේ. අපි දකින විදිහට මාධ්‍ය වලින් එන අපි දකිනවා පුංචි සතෙකුට බබා බය වෙනවා. නමුත් එතකොට අර අම්මා කියන්නේ මොකද්ද? අම්මා කියනවා පුතේ නුඹ පුංචි නමුත් මේ බබා දැක්කම ඇත්තු දුවන්නේ පැන පැන. එතකොට පුංචි කාලෙම දරුවා තුළ බය කියන සංකල්පේ නැති වෙනවා.
ඒක තමයි අම්මලා මුලින්ම කළේ. ඒක තමයි මේ නැලවිල්ලේ සිට දරුවාගේ පෞරුෂය නිර්මාණය කරන්න දරපු උත්සාහයක් තමයි අම්මලාගේ තියෙන්නේ.
අනිවාර්යයෙන්ම.
අපූරු නැලවිලි ගීතයක්. අපි මේ ගීතයේ මේ නැලවිලි ගීතයත් එක්කම මේ අර්ථ රසය නැත්නම් ශබ්ද රසයත් එක්ක සම්බන්ධ වෙන නැත්නම් වාචාර්ථය ඔබට ගිය එකක් තව මොන හරි විස්තරයක් ඔබ කරනවා නම්.
අපි මෙහෙම හිතුවොත් එහෙම දැන් අපි දන්නවා ළමා කාලේ ඉලඹෙනවා දැන් ওই පුංචි ලදරු කාලෙන් පස්සේ ළමා කාලේදී පියසන දරුවෝ තාම පාසල් යන්නේ නැති පූර්ව ළමා විය ගත කරන දරුවෝ පරිසරයට බද්ධ වුණාම ඒ දරුවන්ට නොයෙකුත් ගැටලු මතුවෙනවා. ඔහු පරිසරය දකිනවා කුරුල්ලු ඉගිලෙනවා, ගස්වල මල් පිපිලා තියෙනවා, අහසේ වලාකුළු පා වෙලා තියෙනවා, ඉර පායනවා, හඳ පායනවා, මේව දකිනවා. මේ දකින හැම දෙයක්ම මේ දරුවන්ට ගැටලුවක් බවට පත් වෙනවා. මට මතකයි ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ මහත්මයා එක ගවියක ලියනවා මෙහෙම එක ළමා ගීතයක ළමෙක් අහනවා අම්මා ළඟට ඇවිල්ලා මෙහෙම එයාට ඇති වෙන ප්‍රශ්නය මොනවද අම්මේ අකුරු ජාතියක් මල්පෙතිවල කවුද ලියලා කවුරුද අම්මේ මේ වලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා බලන්න අජිත් මහත්තයා දැන් මේ දරුවගේ ප්‍රශ්නේ කොහොමද ළමයි අහන්නේ අම්මේ මොනවද මේ මල්වල අකුරු ජාතියක් ලියලා තියෙන්නේ පාට පාට ඉරි ගහලා තියෙන්නේ දැන් මේ ප්‍රශ්නේ අම්මගෙන් අහනවා අම්මා දෙන උත්තරේ මං හිතන්නේ ඔබතුමාට මතක ඇති මේ උත්තරේ මොකක්ද කියලා අම්මා දෙන්න
මතකයි ගායනේ ඉතින් ඔබතුමාම බලමු පුතා දන්නේ නැ සඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති
බෝසත්වරු බණ කතා කියාදී වන දෙවඟ නොමල්වල ලියති
අම්මා දෙන පිළිතුර ලස්සනනේ පිළිතුර බලන්න මේ නූතනේ අම්ම කෙනෙක් එහෙම ඔම ළමෙක් ඔයගේ ප්‍රශ්නයක් අහලා නූතන අම්ම කෙනකින් ඔයගේ ප්‍රශ්නයක් අහුවොත් අම්මා මොනවාගේ උත්තරයක් දෙයිද ඔබතුමා
හිතන්නේ මත මට කියන්න ඕනකම තිබුණත් මේ කවිය පිළිබඳව මෙන්න මේ විදිහට දැන් මේ අම්මගෙන් අහනවනේ මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල ලියලා තියෙන්නේ කවුද කවුද අම්මේ මේවල් ලියන්නේ මේ දරුවට තියෙන ප්‍රශ්නනේ අම්මා දෙන උත්තරේ බලන්න කොච්චර වටිනවද කියලා මේ අම්මා දන්නවා මේ දරුවාගේ වයස් මට්ටම මම තේරුම් අරන් ඉන්නවා අම්මා කියනවා පුතා තාම දන්නේ නැහැ හඳ ඇති කාලේට වනන්තරේ හරි වැඩ කෙරෙනවා බෝසත්වරු බණ කතා කියනකොට වනදිවඟන මල්වල ලියනවා දැන් මේක වාච්‍යාර්ථයෙන් ගත්තොත් අපි කාටවත් විශ්වාස කරන්න බෑනේ මොකද මල් පෙතිවල සුරංගනාවන්ගේ අත්අකුරු නෑනේ බෝසත්වරුන්ගේ බණ කතා නෑනේ නමුත් අම්මා මෙතින්දි උත්සාහ කරන්නේ පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරනවා මේකේ ප්‍රධානම දේ තමයි අජිත් මහත්මයා දැන් මේ අම්මා දන්නවා ළමයාගේ ළමා කාලේ වීරෝ තම සුරංගනාව ඒගොල්ලෝ ආසා කරන්නේ සුරංගනා වියන්ට සුරංගනා කතා කියනවා සුරංගනාවෙන් රූප බලනවා ඊට අමතරව බෝසත් කතා අම්මා කියලා දෙනවා දැන් මේ දෙකම මේගොල්ලෝගලගේ වැදගත්ම චරිත එතකොට මෙයා දැන් දකින මල දකිනකොට මල් පෙත්තියා හිතන්නේ මේ තියෙන්නේ සුරංගනාවගේ අත්අකුරු මේ තියෙන්නේ බෝසත්තුරුන්ගේ බණ කතා එතකොට දරුවා අර මල් පෙත්තට ආදරය කරනවා මල් පෙත්ත ආදරෙන් අතපත ගන්නවා මේක කඩල බිඳල දාන්න උත්සාහ කරන්නේ නමුත් ඔබතුමා කිව්වා වගේ අපේ 125ක් විතර වැඩි හිටියෝ අද මේ ප්‍රශ්නේ ආවොත් ඔබතුමා දන්නවා මොනවද මේ අකුරු జాතියක් මල්පිටිවල තියෙන්නේ කියලා අහපු ගමන් කියන්නේ තියෙන්නේ ඔළුවේ දැනුම ලබා දීම පරමාර්ථය විතරයි විභාග පරමාර්ථය විතරයි භෞතික විද්‍යා පාඩමක් උගන්වනවා අර පුංචි දරුවට මේක ප්‍රභා සංශ්ලේෂණය එහෙම නැත්නම් සූර්යාලෝකයේ මේ වගේ බර වචන දාලා මේක උගන්වන්න හදනවා දැන් දරුවට මේ කිසිවක් තේරෙන්නේ නැහෙනේ
දැන් තේරෙන්නේ මේ
මල ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ
දැනුම පදනම් කරගත් සමාජ ක්‍රමයක්
දැනුම පදනම් කරගත් සමාජ ක්‍රමයක්
එතන උත්තර දෙන්නේ ඔව් එතන අම්ම කෙනෙක් උත්තර දෙන්නේ එතකොට මේ භෞතික විද්‍යාව මේ මොකද්ද මේ ජීව විද්‍යාව මේ වගේ තමයි උත්තර දෙන්නේ
මේ පිළිබඳ උත්තර දුන්නම ළමයාට අනිවාර්යයෙන්ම අර මල් පිළිබඳ තියෙන ආශාව පවයි පාවෙනවා එතකොට ළමයා පරිසරයට ආදර කරන දරුවෙක් බවට පත් වෙන්නේ ඇයි මේ කිසිද තේරුම් ගැනීම වයසක නෙමෙයි මෙයා ඉන්නේ අපි බලන්න චන්ද්‍රරත්න මානසිංහ මහත්තයා තාමත්ම හොඳ නිර්මාණයක් විදිහට මේ ළමා මනස තේරුම් අරගෙන අර අම්මාගේ මුවින් අර පරිසරයට ආදරය කරන දරුවෙක් නිර්මාණය කරන්නට උත්සාහ කරලා තියෙනවා
එතකොට තව මේ වාචාර්ථය පිළිබඳ තව අපිට හඳුනා ගන්නව නම් අපේ තවදුරටත් විග්‍රහ කරනව නම් දසනාය මහත්ද කොහොමද අපි මේ සාහිත්‍ය කෙනෙකුට පරිශීලනය කරනකොට මේ සාහිත්‍ය කියන්නේ කුමක්ද කියන එක වටහා ගන්න තවත් ඔබතුමා තව එකයි මම අහන්නේ මේක විතරයි අහන්නේ තව මේ වාචාර්ථයෙන් ඔබට ගිය අවස්ථාවන් අපි තව හඳුනා ගන්න ක්‍රමවේදයක් තව එකක් කිව්වොත්
දැන් අපි පැහැදිලිවම කිව්වොත් කවි කියලා කියන්නේ රසාත්මක වාක්‍යයන් කාව්‍යයන් කියලා අපි කියනෝනේ. කියන්නේ රසවත් වූ එකක් කවියක් වෙනවා. එහෙම නැත්නම් ඒක වார்த்தාවක් පමණයි. දැන් මෙන්න මේ ගීත ඛණ්ඩේ පොඩ්ඩක් බලන්න.
නඩන්න පුංචි නංගී දැන් නෑ එන්නේ අම්මා ඉතින් සුදු පාට කොඩි වැල් යටින් අම්මා ගියා දුර ගමන් නඩන්න පුංචි නංගී දැන් නෑ එන්නේ අම්මා ඉතින් සුදු පාට කොඩි වැල් යටින් අම්මා ගියා දුර ගමන්
මේ ගීත කණ්ඩය ඇහෙනකොට අජිත් මහතර මොකද දැනෙන්නේ
මට දැනෙන මේ මේ මෙයාලගේ මව මේ ගිහිල්ලා වගේ
මව මිය ගියා කියන
දේ මට දැනෙනවා එහෙම
ඔව් එහෙම දැනුණා දැන් මේ පද්‍ය කාණ්ඩය තුල ওই මිය ගියා කියන වචනේ උහු
නෑ මේ එහෙම එකක් තිබුණේ නෑ මේක ඇතුලේ වුණාට මට දැනුණා මේක අර සුදු කොඩියක් ගැන තියෙන සුදු කොඩි යටින් කියලා මම හිතන්නේ මිය ගියා කියලා
ඇත්තෙම මට ඔන්න ඔය දේ තමයි ඔබට කියන්න අවශ්‍ය වුණේ දැන් අපි මේ පද්‍ය කාණ්ඩේ අහනකොට අපිට පේනවා සුදු පාට කොඩි වෙල්ලටින් අම්මා ගියා දුර ගමන් අන්න ඔබගේ චිත්ත රූපයක් ඔබට මැවෙනවා සුදු කොඩි සංකේතය ඔබ දකිනවා සුදු කොඩි දාන්නේ මලකිවල් වල එහෙනම් මෙතන මොකක් හෝ දුක් දෙයක් සිදු වෙලා තියෙනවා එහෙමනම් ඔබගේ චිත්ත රූපේ මැවෙනවා මලගෙදරක් එහෙනම් මේ අම්මා මිය ගියා කියන අදහස ඔබට දැනෙනවා ඕක අපිට වාචාර්ථයෙන් මෙහෙම කියන්න පුළුවන් නේද අජිත් මහත්මයා අපි කිව්වොත් එහෙම අඬන්නේ පානංගි අම්මා මිය ගියා දැන් ඕක අපිට ওই විදිහට ඔකට ඕන තනුවක් දාලා අපිට ඔක නිර්මාණය කරන්න පුළුවන් ගීතයක් විදිහට. නමුත් මේකේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? සාහිත්‍ය තුල තියෙනවා කිසියම් නිර්මාණශීලී බවක්. නිර්මාණශීලී වචන භාවිතයක්. හරි.
ඔව්. එතකොට මේ අපේ පාඩමේ දැන් ප්‍රවේශයේ සාහිත්‍ය කියන එක අපි බොහෝ විට මම හිතන්නේ වැටහෙන්නදී අපේ දුවා දරුවන්ට සාහිත්‍ය කියන්නේ කුමක්ද කියලා. ඊළඟට අපි බලමු මේ අපේ පාඩම තමයි අද මේ ජන කවි පිළිබඳව ඔබට හඳුන්වා දෙමු. මේ ජන කවි කියන මේ මාතෘකාව මේකට ප්‍රවේශ වෙන්නට පෙර මම කැමති ඉතාම මියුරු හඬක් තියෙනවා අපේ දසනායක මහත්මයාට මේ ජන කවියක් ගායනා කරලා පෙන්වන්න කියලා පොඩ්ඩක්. අපි ළඟට ආසහිතේ ඒක.
අජිත් මහත්තයා දැන් අපි බලමු එහෙමනම් ජන කවියක් අපි කොහොමද දරුවන්ට ඇත්තෙම ජනකවි කියනකොට කවියක් ගායනා කරනකොට අදනේ දූල පුතාලට විශේෂයෙන් මේක මතක් කරන්න ඕනේ ඔබගේ ওই සාහිත්‍ය පාඩම් හැම එකකම කවි පාඩම් තිබෙනවා ඔබට විභාගයෙන් මේ විභාගයේදී ඔබට කවි වලින් ප්‍රශ්න ලැබෙනවා එතකොට මේ කවි කටපාඩමේ තියෙන්න ඕනේ අදනේ දුවේ පුතේ කවි කටපාඩම් කරන්නට නම් කවි තාලයට ගායනා කරන්න ඕනේ. ඒ ගායනා කළාම තමයි ඔබට කවිය නියම විදිහටම දැනෙන්නේ, නියම විදිහටම හැඟෙන්නේ, ඔබට මේක මතක තියෙන්නේ. හොඳයි, අපි බලමු කවියක් ගායනා කරලා. වෙලක මහිම බලමාවි පැසීලා පැලක මහිම බලබට කොළ හොයාලා මලක මහිම බල අතු අග පිපිලා ලියක මහිම බල ගෝමර ඉසීලා
අපූර්ව ගායනයක් මම හිතන්නේ දේශීය නාදමාලා මේක ඇතුලේ තියෙන අපේ දේශීය ජන කවිය තුල මේ නාදමාලා අපි හඳුනා ගන්න ඕන කුඩා දරුවෝ වුණාම අපේ දරුවන්ට ඉතාම හොඳ ප්‍රවේශයක් ඔබතුමා ගත්තේ ඉතින් මේ ඒකටත් ඔබතුමාට සුබපතනවාම ඒ සුබපතන ගමම්ම අපි මේ ජන කවිය ගැන කතා කරමු දැන් අපේ ළම දරුවන් රෝමනා වෙනවා දැන් ජන කවි කියලා පාඩම් 3-4ක් තියෙනවා එතකොට මට කියන්න බලන්න දසනායක මහත්මයා මේ ජන කවිය කියන්නේ කුමක්ද එහෙම නැත්නම් මේ ජන කවියේ ඉතිහාසය වගේ කතාවක් අපි මේකට සම්බන්ධ කරගත්තොත්
අපි කතා කළොත් ජන කවියේ ආරම්භය ගැන මේකේ ආරම්භයේ දිවෙනවා
ආමේ
අජිත් මහත්මයා සංයුක්ත නිකාය අට කතාව ඒකේ තියෙනවා පරමත්ත ජෝතිකාව කියලා ඒ පරමත්ත ජෝතිකාවේ සඳහන් වෙනවා මෙන්න මේ විශේෂ ප්‍රවෘත්තියක් මොකද්ද මේ ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳව කියන ලද කවියක් කවුද මේ කවිය කියලා තියෙන්නේ කෙතක් රැකබලා ගන්න ගැමි කාන්තාවක්. මේ සන්තිනිකායේ අටකතාවේ තියෙන පරමත ජ්‍යෝතිකාවේ මේක තියෙන්නේ. ඇය ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳව කවියක් ගායනා කරගෙන ඉඳලා තියෙනවා. මේ කෙත බලා ගන්න ගමන්. දැන් මේ මාර්ගයේ ගමන් කළා තියෙනවා සංඝයා වහන්සේලා කිහිප දෙනෙක්. මේ සංඝයා වහන්සේලා මේක අරමුණු කරගෙන රහත්භාවයට පත් වුණා කියලා කියන මේ කවිය අහලා දැන් අපිට පැහැදිලි වෙනවා. එතකොට ජන කවියේ ආරම්භය අනුරාධපුර යුගය දක්වා ගමන් කරනවා කියන එක.
මම හිතන්නේ දසනගමත් නේද සංඝ සැටනමක් කියලා.
සංඝ සැටනමක් තමයි එතෙන්දී පොත්පතේ සඳහන් වෙන්නේ.
ඒකෙන් මේ පැහැදිලි වෙන මේ ජන කවිය කියන එක මේ වින්දනාත්මක ඉසව්වකින් එහාට ගිය එකක්. ඒ කියන්නේ ජීවිතයේ අනිත්‍ය දුක මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් කිසියම් මාධ්‍යයක් මේ ජන කවිය කියලා කියන්නේ. ජන කවිය ඒ කාලේ භාවිතාවනේ ඒ වගේ කටයුතු සඳහා තමයි.
අනිවාර්යයෙන්ම මේ ජන කවිය වල තියෙන විශේෂත්වය තමයි අජිත් මහත්මයා මිනිසාගේ සිත තුළ තියෙන දුක, කනගාටුව, සතුට, කලකිරීම මේ කාන්සිය කියන දේවල් මේ හැඟීම් හැම දෙයක්ම එක්ක බැඳිලා තමයි මේවා නිර්මාණය වුනේ. ඒතර අපේ භාවයන් ප්‍රකාශය කරන්න යොදාගත්ත වැදගත්ම සාහිත්‍ය අංගයක් විදිහට තමයි අපි ජන කවිය හඳුන්වන්නේ. දැන් මේකට නිශ්චිත කතුවරෙක් නැහැ. මේවා කටින් කට මුඛ પરම්පරාගතව ආපු ඒවා. එතකොට අර ඒ ජනතාවගේ සිත් තුළ ඇතිවෙච්ච හැඟීම් තමයි මේ භාවයන් ඔස්සේ එළිදැක්වෙන්නේ. ඒවා කටින් කට ඇවිල්ලා තමයි මේ ජන කවි සාහිත්‍ය ආරම්භ වෙලා තියෙන්නේ.